නිවේදන පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 විධි විධාන සහ 20-22 අගෝස්තු 29 වන දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවේ කුමක් සඳහන්ව තිබුණද 20-22 ඔක්තෝබර් මාස 18 වන දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මතු සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු ප්‍රසන්න රණවීර මැතිතුමා, ගරු වේලු කුමාර මැතිතුමා. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120 විධි විධාන සහ 20-22 අගෝස්තු 29 වන දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවේ කුමක් සඳහන් තිබුණද 20-22 ඔක්තෝබර් මාස 18 වන දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා ප්‍රකාරව පොදු ව්‍යාපාර පින්ද කාරක සභාවේ සේවය කිරීම සඳහා මතු සඳහන් මන්ත්‍රීවරයන්ද තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු දයාසිරි ජයසේකර මැතිතුමා, ගරු මේජර් සුදර්ශන දෙනිපිටිය මැතිතුමා. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 120 විධි විධාන සහ 20-22 අගෝස්තු 29 වන දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවේ කුමක් සඳහන් තිබුණද 20-22 ඔක්තෝබර් 18 වන දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා ප්‍රකාරව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මතු සඳහන් මන්ත්‍රීවරයන්ද තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු ආචාර්ය නාලක ගොඩහේවා මැතිතුමා, ගරු යුකේ සුමිත් උඩුකුඹුර මැතිතුමා. ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අධ්‍යාපන අමාත්‍ය.
ගරු කථානායකතුමනි, 2018 වර්ෂය සඳහා ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යංශ උපදේශකාරක සභාපති යොමු කළ ඉතේ මම යෝජනා කරමි.
ගරු අධිකරණ බන්ධනාගාර කටයුතු මත
ගරු කථානායකතුමනි, 2002 අංක 25 දරන සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීත්වය දැක්වීමේ පනතේ දෙවිලි වගන්තයේ යටතේ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2022 ඔක්තෝබර් 12 වෙනි දින ඇති අංක 23.1 ඇදිර 33 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පරකර පළ කරන ලද නියමය මම ඉදිරිපත් කරමි. මෙම නියමය අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව වෙත යොමු කළ යුතුයයි යෝජනා කරමි.
ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම අධිකරණ ක්ෂේත්‍රයක් අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳවත් වාර්තා දෙකක් ඉදිරිපත් මොහොතේ මට අවස්ථාව ලබා දෙන්න අපේ සභානායකතුමාට විශේෂයෙන්ම අධිකරණ ඇමතිතුමාට පණිවිඩයක් ලබා දෙන්න. ගරු කථානායකතුමනි, මේ මොහොත වෙන විට, ඒ කියන්නේ දැන් ඊළඟ දින කිහිපය තුළ අර නීති විද්‍යාල විභාග ප්‍රශ්නය, ඒක බරපතල ප්‍රශ්නයක් ගරු කථානායකතුමනි. දැන් 2020 ගැසට් එකක් ගහලා තියෙනවා, 2023 සිට සබ්ජෙක්ට්ස් 8කින් 3කුත්, ඊළඟ වසරේ 8කින් 5කුත්, ඊළඟ වසරේ 8කින් 8කුත් ඉංග්‍රීසි භාෂාවෙන් ඒ විභාග පවත්වන. ඇත්ත වශයෙන්ම මේ ඉංග්‍රීසි භාෂා ක්ෂේත්‍රයට ඒ සාක්ෂරතාවය වර්ධනය කරමින් ඒ ක්ෂේත්‍රෙන් මේ වැඩ කටයුතු කරනවාට අපි විරුද්ධත්වයක් නැහැ. හැබැයි ගරු කථානායකතුමනි, මම අධිකරණ ඇමතිතුමාත් එක්කත් සාකච්ඡා කරා, එතුමත් එකඟ වෙනවා. විශේෂයෙන්ම එතුමා නීති අධ්‍යාපන කවුන්සිලයටත් එතුමා යෝජනා කරලා තිබෙනවා මේ 2020 ගැසට් එක අමෙන් කරලා අඩුම ගානේ වසර 3කට පසුව මේ ක්‍රියාදාමය ක්‍රියාත්මක කරන්න. මොකද ඇත්තටම ගරු කථානායකතුමනි, අපි වුණත් කියනවා ඉංග්‍රීසි භාෂා ක්ෂේත්‍රයේ මේ රටේ ප්‍රගුණ කරන්නට ඕන, සාක්ෂරතාවය වර්ධනය කරන්නට ඕන. හැබැයි ඔබතුමා දන්නවා මේ රටේ සමාජ බෙදීමක් තියෙනවා, අධ්‍යාපන බෙදීමක් තිබෙනවා. ඒ බෙදීම තුළ මේ දරුවන්ට අවස්ථාවක් ලබා දීම වැදගත් වෙනවා. ඒ ට්‍රාන්ස්ෆර්මේෂන් එක, ඒ වෙනස්කම ක්‍රමානුකූලව ක්‍රියාත්මක කරන්න. ඒ නිසා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි ගරු කථානායකතුමනි, මම අධිකරණ ඇමතිතුමත් එක්කත් කතා කරා. ඇත්ත වශයෙන්ම හොඳම දේ තමයි විශේෂයෙන්ම නීති අධ්‍යයන කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් කරන්න පුළුවන් නම් කරුණාකරලා මේක වසර 3කින් කල් දමලා මේ වැඩපිළිවෙල, ඒ කියන්නේ සබ්ජෙක්ට්ස් 8න් 3ක්, 8න් 5ක්, 8න් 8ක් ඒ යන වැඩසටහන තව වසර 3කින් ආරම්භ කිරීම යෝග්‍යයි කියලා මම යෝජනා කරනවා. ඒ වගේම මම කියන්න කැමතියි ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම නීති විද්‍යාලයේ ෆීස් අපිට ආරංචියක් ලැබෙනවා. ඒක වැඩි කරන්න යනවලු 15,000 ඉඳලා 60,000 දක්වා. මම හිතන්නේ ඒකත් මේ වෙලාවේ ඒක යෝජනාවක්, ඒක අනුමත වෙලා නැහැ. ඒක අනුමත වෙන්නට පෙර මම හිතන්නේ ගරු සභානායකතුමාගේ අවධානය යොමු කරලා මේ වැඩි කිරීම ඇත්ත වශයෙන්ම ඒ දරුවන්ට උහුලන්න බෑ. ඇත්ත වශයෙන්ම අපි අහලා තියෙනවා එක හොස්ටල් එකේ දරුවෝ 10 12 එක හොස්ටල් කාමරේ ජීවත් වෙනවා. එක කෑම පැකට් එක දෙන්න තුන් දෙනා බෙදා හදාගෙන ඒ වගේ බොහොම අමාරු තත්ත්වයක් අද ඒ සිසු දූ දරුවන්ට තියෙන. රටෙත් අමාරුයි, ඒ අයටත් අමාරුයි. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මේ 15,000 සිට 60,000 දක්වා වැඩි කිරීම, මම හිතන්නේ ඒක නතර කිරීම සුදුසුයි. ඒක මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ යෝජනාවක් හැටියට අපිට එවන්න පුළුවන් නම් නීති අධ්‍යයන කවුන්සිලයට මම හිතන්නේ ඒක වැදගත් වෙනවා. නැවතත් වරක් ඉල්ලීමක් කරනවා කරුණා කරලා අර මෙවර විභාගය එක පාරටම මේ කඩන් හටුනෝ වගේ මේ ඉංග්‍රීසි වලින් තියෙනවායි කියලා මේ රටේ සමාජ බෙදීම, අධ්‍යාපන බෙදීම තුළ මේක එක පාරටම ක්‍රියාත්මක කරන්න එපා. වසර 3ක පුංචි විරාමයක් ලබා දෙන්න මේ දූදරුවන්ට ඒකට හැඩ ගැහෙන්න. මම පෞද්ගලිකව කියන්න කැමති ගරු කථානායකතුමනි, මමත් මේ රටේ නිදහස් අධ්‍යාපනයේ අධ්‍යාපනය ලබලා මටත් සිද්ධ වුණා එක පාරටම විදේශීය අධ්‍යාපනයේ ඉංග්‍රීසි භාෂාවෙන් හැම සබ්ජෙක්ට් එකක්ම කරන්න. ඒක ඒක බොහොම අමාරු කාර්යයක්, ඒ ට්‍රාන්ස්ෆර්මේෂන් එක. ඒක එක වසරකින් කරන්නට බෑ. අපිටත් ඒක කරන්නට බැරි වුණා. ඒ නිසා පුද්ගලික අත්දැකීමුත් තිබෙනවා. ඒ නිසා කරුණාකරලා මේක ගැන සානුකම්පිකව සංවේදීව හිතන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා. ස්තුතියි.
හරි.
ඔව්. යටතේ මම ඔබතුමාගෙන් පොඩි වෙලාවක් ඉල්ලනවා විපක්ෂ නායකතුමා කියපු කාරණයට. දැන් මතයක් තියෙනවා වෛද්‍ය පීඨවල විභාග තියන්නේ සම්පූර්ණ ඉංග්‍රීසියෙන්. ඒක ඇත්ත. ඒ මොකද පළවෙනි ලෙක්චර් එකේ ඉඳන්ම නැත්තම් දේශනයේ ඉඳන්ම ඉංග්‍රීසියෙන් උගන්වලා ඉංග්‍රීසියෙන් විභාග තියෙනවා. ලංකාවේ ප්‍රශ්නේ තියෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨය තුල සිංහල දෙමළ ඉංග්‍රීසි මාධ්‍ය තුනෙන්ම දේශන පැවැත්වෙනවා විභාග තියෙනවා. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලෙත් සිංහල දමිළ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම දේශන පැවැත්වෙනවා විභාග තියෙනවා. යාපනයේ විශ්වවිද්‍යාලයේ නීති පීඨෙත් මේ පෙරදෙනිය විශ්වවිද්‍යාල නීති පීඨෙත් ඉංග්‍රීසියෙන් පමණයි. දැන් අපි හිතමු සිංහලෙන් හෝ දමිළ භාෂාවෙන් පළවෙනි දවසේ ඉඳලා දේශන වලට සහභාගි වෙච්ච දරුවෙකුට එකවරම ඉංග්‍රීසියෙන් විභාග ලියන්න කියපුවාම අර පාරිභාෂික වචන පරිවර්තනය කර ගැනීම ප්‍රශ්න තියෙනවා. දැන් ව්‍යවස්ථා නීතිය අරතේ ගත්තොත් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමහර සිංහල වචනත් අපිට තේරෙන්නේ නැතිකොට ඒකම සතිගානක් තියලා ඉංග්‍රීසියෙන් ලියපන් කිව්වොත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තේරුම් ගන්න ගියත් සමහරලාට දෙතුන් සැරයක් කියවන්න ඕන මේ සාමාන්‍ය කෙනෙකුට. එහෙම එකේ මෙහෙම තියපුවාම ඒක ගැටලුවක් වෙනවා. ඒක අංක 1. අංක 2 මේ කථානායකතුමනි, ඒ නිසා දැන් මේ ගැසට් පත්‍රය පළ කරාට තාම මේක පාර්ලිමේන්තුවට ගෙනල්ලා නැහැ. ඒ නිසා විකල්ප දෙකක් තියෙනවා. අපි ඉල්ලන්නේ අධික අදම උත්තරයක් දෙන්න ඕනේ නැහැ. සඳට අධිකරණ ඇමතුමා ඇවිල්ලා අපිට සභාවේ උත්තරයක් දුන්නොත් ඇති. විකල්ප දෙකක් තියෙනවා අධිකරණ ඇමතුමාට. එකක් තමයි සංශෝධිත ගැසට් පත්‍රයක් එළියට දාන එක. එහෙම නැත්නම් මේ ගැසට් පත්‍රයම පාර්ලිමේන්තුවට ගෙනාවොත් පාර්ලිමේන්තුවේ 225 මේකට කොයි විදිහටද ඒ ගැසට් පත්‍රය මේ පාර්ලිමේන්තුවේ ඡන්දකට දැම්මොත් 225 කොයි වගේ තීන්දුවක්ද ගන්න කියලා තීන්දුව කරන එක. ඒ නිසා මේක හරි සරල දෙයක් කරන්න තියෙන්නේ. එක්ක අලුත් සංශෝධිත ප්‍රත්‍යක් ගේන එක එනතම මේක ඇසත් ප්‍රත්‍ය ඡන්දකට ගන්න.
භූමි ස්තුතිය. ඔව් ගමන් පිළිමෙත්ම ඉක්මන් කරන්න.
ගරු කථානායකතුමනි, විපක්ෂ නායකතුමා කරපු යෝජනාවට එකඟ වෙන ගමන්ම ඊට වඩා බරපතල තත්යක් එනවා. මේක අනාගතයේදී නෙවෙයි සදාකාලික සුවභාෂාවෙන් විභාගයට මුහුණ දීමේ අයිතිය තියෙන්න ඕනේ. නිසා අපි හැමෝම දන්නවා උතුරු නැගෙනහිර පළාත්වල උසාවි පවත්වාගෙන යන්නේ දෙමළ භාෂාවෙන්. අනිත් පළාත්වල උසාවි පවත්වාගෙන යන්නේ සිංහල භාෂාවෙන්. ඉංග්‍රීසි භාෂාවෙන් උසාවියේ කටයුතු කරන්නේ අභ්‍යාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය පමණයි. ඉතින් මේ දරුවන්ට ඉංග්‍රීසි දැනුම හා සමානම සහ ඊටත් වඩා සිංහල සහ දෙමළ භාෂාවේ නිපුණත්වය නීතිඥයෙකු කීමට අත්‍යවශ්‍යයි. එහෙම නොවුනොත් ගරු කථානායකතුමනි වෙන්නේ බද්දේගම නවකතාවේ සිළුඳට වගේ මේ රටේ ජනතාවට නඩුකාරයයි නීතිඥයයි ඉංග්‍රීසියෙන් කතා කරනවා. රටේ ජනතාව දන්නේ නැහැ සිළුඳට මරණ දඬුවම දුන්නා කියලා දන්නේත් නැහැ. මරණදඬුව දුන්නේ ඇයි කියලා දන්නෙත් නැහැ. ඒ සිලුඳුගේ ඉරනම මේරටේ ජනතාවට අත් වෙන්නේ. ඉඩ තියන්න එපා කරු කතානායක
කතා කරන්න අවශ්‍ය නැහැ නේ. මොකද කියන්නේ ඉක්මනට කියන්නේ එකම කාරණේ නම් එපා.
මේ අධ්‍යාපන ඇමතුමනි ඔබට තමයි මේක මම යොමු කරන්නේ. මම විශේෂ ස්තුතියක් ඔබට ඉදිරිපත් කරනවා මේ සභාවේදී. ඊයේ ඔබතුමාට පෙර මාසයට පෙර මම ප්‍රශ්නයක් මතු කරුවා මේ ඉස්ලාම් ධර්මයේ පොත් සම්බන්ධව. ඒක නැවත වාරයක් ඔබතුමා දැන් සමස්ත ලංකාවටම දෙන්න ආරම්භ කරලා තියෙනවා. ඒකට විශේෂ ස්තුතියක්. ඒ අතරදී ජාතිවාදියක් අන්දවාදියක් ප්‍රශ්න නිසා තමයි ඔබතුමා මේක නවත්තලා ඔබතුමාට පෙර නවත්තලා තිබෙන්නේ. නැවත වාරයක් ඔබතුමාට මඩ ගහලා ජාතිවාදී අවසන්ඩ වෙනවා කවුද කියලා හොයලා බලලා මේක නීතියට ගැනලා මේකට වහම දඬුවම දෙන්න ඇමතුමනි.
හරි බොහොම ස්තුතියි ඇමතුමා උත්තර දෙනවා නම්.
ගරු කථානායකතුමනි ගරු මුෂබ් මන්ත්‍රීතුමා කියපු කාරණේ එතුමා මාසයකට කලින් මේ සභාවේ ප්‍රශ්නයක් කළා. 6-11 දක්වා ඉස්ලාම් ධර්මයේ පිළිබඳව පොත් ආපසු කැඳවලා තිබුණ ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් අනුව ඒ අනුව මම මේ අමාත්‍යංශය බාර ගැනීමට ප්‍රථම ඒකට කමිටුවක්පත් කළා. ਸਰව ආගමික අයගෙන් නියෝජනය වෙන හැටියට ඒ සංශෝධන සියල්ලම කළා. ඒවා නැවත මුද්‍රණය කළ ඒ පිටු ටික සූදානම් කළා තිබුණේ. ඒකේ තිබුණු ප්‍රමාදය වළක්වන්න මම ඒ ටික කඩිනමින් යැවීමට කටයුතු කළා. ඒ පිළිබඳව අද ඩේලි මිරර් පුවත්පතේ පළවෙනි පිටුවේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේක මේ සමහර වෙබ්සයිට් වලින් ඒගොල්ලෝ තමයි ඔය ඔබතුමා කිව්ව කාරණේ ඔය දාලා තිබුණේ මේ සංශෝධන රහිතව යවුවයි කියලා. මේ සංශෝධන කරන්න මම එන්න කලින් ඒ ටික කළා තිබ්බේ. ඒ ප්‍රමාදය වළක්වීම තමයි මම කළේ. ගරු කථානායකතුමනි මම මීට කලින් වතාවකත් පෙන්නවා අපේ රටේ මූලික නීති ආණුක්‍රම ව්‍යවස්ථාව. මේ ආණුක්‍රම ව්‍යවස්ථාවේ 4 පරිච්ඡේදයේ භාෂාව කියන පරිච්ඡේදය බලන්න. මේ භාෂාව කියන පරිච්ඡේදයේ 21(1) උපවගන්තිය කියනවා. මේක කියවෙන්නේ මේ සයිඩ් නෝට් එකෙන් තින්නේ ඉගැන්වීමේ මාධ්‍ය. The media of instructions. 21(1) කියන්නේ යම් තැනැත්තෙකුට ජාතික භාෂා දෙකෙන් කවර මාධ්‍යකින් වුවද අධ්‍යාපනය ලැබීමට හිමිකම ඇත්තේය. එසේ වුවද that is proviso. එසේ වුවද ජාතික භාෂාවක් නොවන භාෂාවක් ඉගැන්වීමේ භාෂා මාධ්‍ය වන උසස් අධ්‍යාපන ආයතනයකට මෙම අනුව්‍යවස්ථාවේ විදුදන අදාළ නොවන්නේය. ඉතින් මම ඕනනම් ඉංග්‍රීසියෙනුත් ඒක කියවන්නම්. ඒක කියවලා බලන්න මේ පිළිබඳව අදහස් දක්වන අවස්ථාවේදී ඉංග්‍රීසියෙන් තින්න මෙන්න මෙහෙමයි. ගරු කථානායකතුමනි Constitution Chapter 4 Language Medium for Instructions 21 Subsection 1 A person shall be entitled to be educated through the medium of either of the national languages. It means Sinhala or Tamil. The proviso, provided that the provisions of this paragraph shall not apply to an institution of higher education where the medium of instruction is a language other than a national language. It's very clear in the Constitution.
Right. Thank you.
Section 21.1. Then, මං එක පෙන්නලා දුන්නේ මේ තියෙන තත්වය. දැන් මේ සම්බන්ධයෙන් ගරු අධිකරණ ඇමතිතුමා අද මතු කරපු කාරණය සම්බන්ධයෙන් මීට කලිනුත් මතු කළා. එතුමා සඳුදා දිනේදී මේ සම්බන්ධයෙන් ගන්නා පියවර සහ පැහැදිලි කිරීම කරන බව දැනුම් දුන්නා. ඒ වගේම මම කියන්න ඕනේ ගරු කථානායකතුමනි මේ දැන් මෙතන සමාජ පරතරයක් ඒ කාලෙත් තිබුණා. ඕකන 1962 දී පාසල් පවරා ගැනීමේදී ඉංග්‍රීසි මාධ්‍යයක වෙනුවට තමයි බහුබසින් අධ්‍යාපනය ලබන්න අවස්ථාව ලැබුණේ. දැන් එහෙම කාලාන්තරයක් ආවා. 62 පස්සේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉඳලා විද්‍යාවිෂ ධාරාවෙන් ආරම්භ කළා 15 අද 6 දක්වා ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයේ පාසල්වල ඇවිල්ලා තින්නේ. මම එදා අධ්‍යාපන ඇමතිවරයාට 2000 ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවත් එක්ක. නැත්තම් අද වෙනතුරු 6න් ඉහළත් ඉංග්‍රීසි භාෂාව නැහැ. දැන් මේ ප්‍රශ්නෙට අපි ප්‍රතිපත්තිමේ තීන්දුවක් කරන් විසඳුමක් දෙන්න ඕනේ. මම ඊයේ දිනේ පටන් ගත්තා ජාතික අධ්‍යාපන ආයතනයේ ට්‍රේනර්ස්ලා ට්‍රේන් කරන්න. මම හිතන්නේ ගරු ඩලසලාපරම ඇමතිතුමත් ඒ ප්‍රයත්නේ හිටියා. මුළු රටේම පළාත් 9 ඉංග්‍රීසි විෂය පිළිබඳ අධ්‍යක්ෂකවරු, ගුරු උපදේශකවරු, ප්‍රාථමික අධ්‍යක්ෂකවරු කැඳවලා ඊයේ ආරම්භ කළ උතුරුමැද පළාතේ දින 3ක වැඩමුළුව. දෙසැම්බර් 21 වෙනකොට මුළු දිවයිනේම මේ ආකාරයෙන් ට්‍රේනර්ස්ලා 450ක් අපි පුහුණු කළ අවසන් කරනවා. පළවෙනි ශ්‍රේණියෙන් ආරම්භ කරනවා භාවිතයෙන් ඉංග්‍රීසි. ඇක්ටිවිටි බේස් ඔරල් ඉංග්‍රීෂ්. එතන මේ සඳහා බ්‍රිටිෂ් කවුන්සිල් එකේ සහයෝගයක් තරම් තිනවා. නව ඉගැන්වීමේ ක්‍රමානුව දරුවන්ට වර්ක් බුක්ස් ටික මේ දවස්වල ඩිසයින් කරගෙන යනවා. ඒ නිසා මේ වැඩපිළිවෙල යටතේ ගරු කථානායකතුමනි, අපි මාර්තු මාසයේ අවසන් වීමට මත්තෙන් ප්‍රාථමික පළවෙනි ශ්‍රේණිය උගන්වන ගුරුවරු 13,000ක් පුහුණු කිරීම සඳහා ගුරු මධ්‍යස්ථාන සහ පළාත් මට්ටමින් අපි ප්‍රතිපාදන වෙන් කරන්න කටයුතු කරලා තිනවා ජෙම් ප්‍රොජෙක්ට් එක යටතේ. ඒ නිසා ඒක අවසන් වෙනකොට අපි දෙවන ශ්‍රේණියේ උගන්වන ප්‍රාථමික ගුරුවරුන්ටත් ඉංග්‍රීසි භාෂාව අර විදිහට පන්ති කාමරය තුල භාවිතයෙන් ඉගැන්වීම සඳහා අවශ්‍ය පුහුණුව ලබා දෙනවා. ඉතින් අපි මේ වැඩපිළිවෙල මීට අවුරුදු 5කට 6කටින් කලින් කරන් ගත්ත නම් අද මේ ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ. හැබැයි අපි දැන් ආරම්භ කරලා තිනවා. මම ලබන සති දින 5ක් වෙන් කරලා තිනවා ගරු කථානායකතුමනි, පළාත් 90 පළාත් 9ටම කමිටු අංක මම හිතන එකද කොහෙද අපි වෙන් කරගෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දැලසැලස්මත් ඊළඟට ඉස්සෙල්ලාම කරන ජනවාරි මාසයේ ආරම්භ කිරීමට නියමිත පරිපාලනමය වෙනස්කම් පිළිබඳවත් දැනුවත් කිරීම සඳහා සෑම පක්ෂයකම 225 දිනාටම මන්ත්‍රීවරුන්ට ආරාධනා කරලා තිනවා. ඒ පළාත්වල බලධාරීන් එනවා, අමාත්‍යංශ බලධාරීන් එනවා, ඒ විශේෂභාරව ඉන්න ඒ පැයක් වෙන් කරලා තිනවා එක දිස්ත්‍රික්කයකට. මම හිතන්නේ මේක තුල හොඳට අපිට පුළුවන් මේ ඇඩ්මිනිස්ට්‍රේටිව් රිෆෝම් එක පිළිබඳව වෙන ආකාරය මන්ත්‍රීවරුන්ට අවබෝධ කරගෙන තමන්ගේ යෝජනා අදහස් තිනවන නම් ඒකත් ඉදිරිපත් කරන්න. ඉතින් මම මෙහිදී පෙන්නලා දුන්නේ මේ ඉංග්‍රීසි භාෂාවෙන් නීති විද්‍යාලයේ අවසාන වසරේ විභාගයේ පැවැත්වීම පිළිබඳ මතුවී තිබෙන ප්‍රශ්නය මෙවැනි ප්‍රශ්න දිගින් දිගටම එනවා. මේක වළක්වා ගන්න නම් අපි ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්න ඕනේ. මම හිතනවා පාර්ලිමේන්තුවේ සුළු දෙනාගේම සහයෝගය ඉංග්‍රීසි භාෂාව පළවෙනි ශ්‍රේණිය ඉඳලා භාවිතයෙන් භාවිතා කිරීමට ඉගැන්වීම පිළිබඳව පරස්පරයක් නැතුව සහයෝගය දෙයි කියලා.
ඔව්. මේ ඔබතුමා එක දැන් දෙසරයක් කතා කරා. චමින්දි විසින මන්ත්‍රීමා කතා කරා.
ගරු කථානායකතුමා, දැන් ගරු ඇමතුමා කියන කාරණේ අනුක්‍රම ව්‍යවස්ථාවේ එක් වෙලාවක කියනවා ගරු කථානායකතුමනි, මේ භාෂා තුනම ගන්න පුළුවන් කියලා. ඒක උසස් අධ්‍යාපන අදාළ නොවේ කියන කාරණේ හරහා අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වර්ධනය කිරීම කියන කාරණේ අපිට හැඟෙනවා ගරු ඇමතුමා. ඒක හරි. හැබැයි මේ රටේ පුරවැසියොම නෙමෙයි. එතකොට මේ රටේ පුරවැසියන්ට නීති දෙකක් ක්‍රියාත්මක වෙනවා මේ වගන්ති දෙක හරහා. ඒක හරි ප්‍රායෝගික නැහැ. මේක වෙනස් විය යුතුයිද කියන කාරණේ මම අහන්නේ. ඔබතුමා අය වගන්තියේ හරහා මේ රටේ විය යුතු ප්‍රශ්නයක් වෙනස් කිරීම සඳහා උත්සාහයක යෙදෙනී පිළිබඳව අපි කනගාටු වෙනවා. ගරු ඇමතුමා, දැන් මේකේ බරපතල ප්‍රශ්නේ ගරු කථානායකතුමනි, එතුමා අපි වගකීම බාර ගන්න එපයි. මම නම් අවුරුදු 5ම ආරයි. දැන් අපේ ගරු අධ්‍යාපන ඇමතුමා ගත්තොත් හිටපු අධ්‍යාපන ඇමතිවරේ. එතකොට උඩ අවුරුදු 25ක කැබිනට් ඇමති ධූරයක වගකීමක් තිබුණා. එතකොට මේ කැබිනට් අවුරුදු 25ක් දරලත් තාම ප්‍රායෝගිකව මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන බැන්න කවුද වග කියන්න ඕන? මේ රටේ පොරවැසියා නෙමෙයි මේ පාලෙල්ල පත්විච්ච
බණ්ඩාර මන්ත්‍රීතුමා ඉදිරිපත් කරන්න ඕතුමයි මේ
ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යංශීය උපදේශක කාර්ක සභාව වෙත යොමු කරන ලද 2019 වර්ෂ සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ 2019 වර්ෂය සඳහා රණවිරු සේවා අධිකාරියේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මාජන පෙත්සම් පිළිගැනීම ගම්මන් පිළිමෙතුමා.
ගරු කථානායකතුමනි, පානදුර දිබ්බැද්ද කහටගාවත්ත දෙවන පටුමග අංක 142න් 47 දරන ස්ථානයේ පදිංචි PAK ගණනාත් මහතාගෙන් ලැබුණු පෙත්සම මම පිළිගන්වමි.
හෙක්ටර් පුහමැතිතුමා.
ගරු කථානායකතුමනි, ලුමිල උතුරු කිරුමිට යන ලිපිනේ පදිංචි AM ධර්මසිරි මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
සුදිත් සංජේ පෙරේරා මැතිතුමා.
ගරු කථානායකතුමනි, බලපිටිය දුම්රිය පළපාර අංක 65 දරන ස්ථානයේ පදිංචි PUP කුමාරද සිල්වා මහතාගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්වමි.
කරුණදාස කොටුතුමා මැතිතුමා.
ගරු කථානායකතුමනි, වැලිගම හල්ලල තරංග යන ලිපිනේ පදිංචි SP අනුසා ශාමාලි මහත්මියගේ ලැබුණු පෙත්සම පිළිගන්වමි.
අමාත්‍යංශ නිවේදන මුදල් ඇමතුමා.
ගරු කථානායකතුමනි, සෙස්පදු ඩොලරේ අගයට ගැලපීම නිසා පාසල් සිසුන් එදිනදා භාවිතා කරන ද්‍රව්‍යවල මිල දැඩිසේ ඉහළ ගොස් ඇතැයි කරන ප්‍රකාශය පිළිබඳ කරුණු පැහැදිලි කිරීම, කතාබහට ලක්වී ඇති ද්‍රව්‍ය අතරින් ආනයනය කරනු ලබන මුද්‍රිත පොත්, අභ්‍යාස පොත්, පැන්සල්, මකන හා අභ්‍යාස පොත් නිෂ්පාදනය සඳහා අවශ්‍ය කඩදාසි ආදී කිසිවක සෙස්පද්ද නොවැම්බර් 15 වන දින සිදු වූ ගැළපීම තුළින් වෙනස් වී නොමැත. එම නිසා එම ද්‍රව්‍යවල මිලෙහි ආනයනයන්ගේ හෝ දේශීය නිෂ්පාදනයන්ගේ කිසිදු වැඩිවීමක් සෙස්පදු ගැළපීම නිසා සිදු නොවේ. ආනයන වටිනාකම් මත සෙස්පද්දක් පනවන්නේ මෙම ආනයනයන් සඳහා ආදේශනයන් අපරට තුලම නිෂ්පාදනය කරන විටදීය. HS සංකේත 1500කට ආසන්න ද්‍රව්‍ය ප්‍රමාණයක් එක්වර නැවතීමට තරම් විදේශ විනිමය හිගයකටපත් වූ රටක බදු හැසිරවීම මත අප රටෙහි නිපදවන නිෂ්පාදනයන් ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම ඉතා පැහැදිලිය. ඒ අනුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයන් ආනයන භාණ්ඩවලට ඉතා හොඳ තරඟකාරීත්වයක් ලබා දෙන බෝල් පොයින්ට් පෑන්, පාවාහන හා බෑග් ආදීෙහි නිෂ්පාද්ද ඩොලරයේ වටිනාකම වෙනස් වීමට ගැළපීමක් කළ අතර ඒ නිසාවෙන් ආනයනය කරනු ලබන එම ද්‍රව්‍යන්ගේ මිල වැඩිවීමේ ප්‍රවණතාවයක් ඇති නමුත් දේශීය නිපදවන එම ද්‍රව්‍යවල මිල කිසිසේත් වැඩිවීමට ඉඩක් නොමැත. එසේම දේශීය නිපදවන එම උපකරණ සඳහා යම් කොටස් ආනයනය කරනු ලබන්නේ නම් ඒවාෙහි සෙස්බදු වෙනස් වී ඇත්නම් ඒ පිළිබඳවද අවධානය යොමු කිරීමට කටයුතු කරනු ලැබේ. අවසන් වශයෙන් සඳහන් කළ යුත්තේ සෙස්බද්දෙන් ලබා ගන්නා ආදායම යොදවන්නේ එම ආනයනික භාණ්ඩයට ආදර්ශනයක් ලෙස අප රටෙහි කෙරෙන නිෂ්පාදනයට අතදීම සඳහාය. මෙවන් අවස්ථාවක මෙම අරමුණ ඇති වැදගත්කම වටහා ගත යුතුය. අදාළ බදු නොවැම්බර් 15ට පෙර පැවති තත්ත්වය හා නොවැම්බර් 15 වන දින ඩොලරයගේ අනුව ගැළපීමෙන් පසු වෙනස් වූ ආකාරය දැක්වෙන සටහනක්ද මීට අමුණා ඇත. බොහොම ස්තුතියි.
ඔව් මන්තුමා.
ගරු කතානායකතුමනි, බොහොම ස්තුතියි ඔබතුමාට. අධ්‍යාපන ඇමතුමනි, ඔබතුමාගෙන් මම මේ පොඩි පැහැදිලි කිරීමක් කරගන්න මම මේ අවස්ථාව ගන්නවා. ගරු අධ්‍යාපන ඇමතුමනි, උතුරු මැද පළාත මේ වෙනකොට විද්‍යා විෂය යටතේ පළාත් 9-9 ස්ථානට ගිහිල්ලා තියෙනවා. මම පහුගිය දවසක ගරු ඇමතිතුමනි කලා විෂය සහ වාණිජ විෂයන් යටතේ නොමිලේ සම්මන්ත්‍රණ මාලාව පවත්වන්න සියලු කටයුතු සූදානම් කරා. අනුරාධපුර මධ්‍ය මහාවිද්‍යාලයේ රුපියල් 30,000ක් දීලා ඒ හෝල් එකත් වෙන් කරගත්තා. ගරු ඇමතිතුමනි, ආණ්ඩුකාරතුමා මේක දේශපාලන වැඩපිළිවෙළක් කියලා සම්පූර්ණ මේක තහඩම් කරා. මම ඔබතුමායෙන් අහනවා, එහෙම ආණ්ඩුකාරවරුන්ට බලයක් තියෙනවද? එහෙම නැත්නම් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ඔබතුමා හරි මේක ගැසට් එකක් නිකුත් කරලා තියෙනවද ඒ වගේ වැඩපිළිවෙළක් කරන්න? ගරු ඇමතිතුමනි, අපි මේක කටවුට් දාලා පෝස්ටර් ගාලා මොනවත් කරේ නැහැ. හැබැයි මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ උතුරු මැද පළාතේ දරුවන්ගේ අධ්‍යාපනය දියුණු කරන්න 2022 උසස් පෙළ වෙනුවෙන් පෙනී සිටින දරුවන් වෙනුවෙන් මේ නොමිලේ සම්මන්ත්‍රණමාලාව කළේ. හැබැයි මේක කරන්න ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා මම ඔබතුමෙන් අහනවා, මේ වගේ එහෙම නවත්තන්න පුළුවන්ද කියන කාරණාව.
හ්ම්. ඔව්, හෙක්ටර් කොහොමද තමයි ප්‍රශ්නේ තහගන්න.
ගරු කතානායකතුමනි,
ගරු
විශේෂම අපෝසු උසස් පෙළ
විභාගය
යම් කාල සීමාවක්
දෙන්නට මයික් එක දීලා තියෙනවා. ඒකයි බැලුවේ.
මම අර ප්‍රශ්නට උත්තර දුන්නා. අපොස උසස් පෙළ විභාගය සති 7කින් පමණ කල් ගියා. ගරු මන්ත්‍රීවරුත් ඒ පිළිබඳව පෙන්වා දුන්නා. ඒ අනුව අපි කාලසටහන් සියල්ල නැවත සකස් කළා. නිවාඩු කාලසටහන් සහ පාසල් වාරසටහන්. ඒ අතරතුර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දැනට මාස 3කට කලින් විශ්වවිද්‍යාලවල අදාළ පීඨයන්, විද්‍යාපීඨ, වාණිජ පීඨ, මේ ආදි වශයෙන් අදාළ පීඨයන් අනු විෂයන් 24ක් උසස් පෙළ උගන්වන ගුරුවරුන්ට ඔන්ලයින් පාඨමාලාවක් කළා. දැනුම යාවත්කාලීන කිරීම නිසා ධාරිතා වර්ධන ඒක කළා. ඒ අය මාර්ගෙන් උසස් පෙළ සිසුන්ට සම්මන්ත්‍රණ වැඩිදුර ඉගැන්වීම් කටයුතු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් දීලා ඒවා කෙරීගෙන යනවා. හොඳට කෙරුණ තැනුත් තියෙනවා. අපිට ඒවා ඡායාරූප පවා ලැබිලා තියෙනවා. හැබැයි අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද සාමාන්‍යයෙන් විභාගයට පෙරාතුව, ඒ නියමිත කාලයට පෙරාතුව ප්‍රවීණ දේශකින් ලවා පිළිගත්ත දරුවන්ට සම්මන්ත්‍රණ තිබීම සාමාන්‍යයෙන් කෙරෙනවා. ඉතින් ඒක අලුත් දෙයක් නෙමෙයි. මන්ත්‍රීමාත්‍ර ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක මට යොමු කරන්න, මම අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරලා දෙන්න.
හරි, හෙක්ටප්පුව මැතුමා ඊට කලින් ඉඳගන්න.
ගරු කතානායකතුමනි, මම සමාව ඉල්ලනවා. මොකද මේ අධ්‍යාපනය මැද මේ ප්‍රශ්නය අහන එක මේ අධ්‍යාපනයට සම්බන්ධ එකක් නෙමෙයි. හැබැයි ඊයේ ඉඳලා දවස් ගානක ඉඳලා සිරස මාධ්‍ය හරහත් අනිත් මාධ්‍ය හරහත් ඉදිරිපත් කරා අර විදේශ රැකියාවල ප්‍රශ්නේ අපේ කාන්තාව ගෙනහිල්ලා ඔමාන් වලට විකුණන ප්‍රශ්නේ. දැන් අද උදේ වෙනකොට ඒ ඒජන්සි කරුව අලලා තියෙනවා එයාපෝට් එකේ. ඒ ගැන ස්තුතිය පළමුවෙන් පුද කරනවා. ඒක හරි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ මැද පෙරදිග ඉන්න අහිංසක අය තමයි මැද පෙරදිග යන අය තමයි දුප්පත්මය මේ රටේ. ඒ අය යන්නේ මේ ඔප්පු උගස් කියලා ඉඩම් උගස් කියලා ඔක්කොම කරලා තමයි යන්නේ කාගේ හරි ණයට සල්ලි අරගෙන. ඉතින් මෙහෙම ගිහිල්ලා කරන කෙනාව නැවත ඒ කාන්තාව අපි ඉතාමත්ම ගරු කරන අපේ අම්මලා අක්කලා අංගිලා මේ අයව විකුණනවා නම් මේ අල්ලගත්ත කෙනාව වහාම සමාජයට ඉදිරිපත් කරන්න මෙයාගේ නම සහ ගම මේ සියලු දේම. ඒ වගේම මේ වගේ තව ඒජන්සිකාරයෝ ගොඩක් ඉන්නවා. නිසා අපි විදේශ රටවල ඉන්න අයගෙන් මුදල් ඉල්ලනවා නම් මේ රටට අපිට විදේශ විනිමය අවශ්‍යයි කියලා වහාම අපි සියලු දෙනාම එකතු වෙලා මෙවැනි දුෂ්ටිය එහෙම නැත්නම් මේ මිනිමරුවන්ට හා සමාන මිනිසුන්ට අවශ්‍ය කරන දඬුවම් දෙන වැඩසටහන මේ පාර්ලිමේන්තුවෙන් හදමු කියන යෝජනාව කරන්නේ වහාම මේ සඳහා ඉදිරිපත් වෙන්න කියලා විශේෂයෙන් ඉල්ලීමක් කරනවා.
ඔව් පිළිතුරක් දෙන්න හදනවා.
ගරු කතානායකතුමනි, මේ අය බොහෝ ගිහිල්ලා තියෙන විසිට වීසා අරගෙන. මේවා විදේශ සේවා නියුක්තිකාරංශයේ අනුමැතියත් අරගෙන නෙවෙයි, මේගලන් එහෙ සංචාරය සඳහා යන විදියට ගිහිල්ලා තියෙන්නේ. ගිහිල්ලා ඩුබායි වලට හරි වෙනත් රටකට හරි ගිහිල්ලා එතන ඉඳලා ප්‍රසව කරලා තියෙනවා බහරෙන් වල, ඕමාන් වලට. ඒ සිද්ධිය වෙත්තේ ධර්මන්තුමා මේ සම්බන්ධව වැරදි කරපු කිසිම කෙනෙක්ට අපි තරාතිරම් බලන්නේ හොයලා බලලා අවශ්‍ය පියවර ගන්නවා. මේ වන විට විසිට වීසා වලින් යන එක අත්‍යවශ්‍යව නවත්තන්න අපි තීරණය කරලා තියෙනවා.
බොහොම ස්තුතියි. ඔබේ ලක්ෂණ කිරියල් මැතිතුමා.
කතානායකතුමනි, ගරු කතානායකතුමනි, පෙරේද මගේ කතාවේ මම පාසල් උපකරණ ගැන
අපෙන් ගිහිල්ලා නැහැ. අපෙන් ගිහිල්ලා
කතාව නෙමෙයි. නෑ, මම මේ කියන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිලා ගිහිපු අය නෙවෙයි ගරු කතානායකතුමනි. ඒ නිසා අපි අවශ්‍ය පියවර ගන්නවා. ඒ ඉතිරි කටයුතු සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය අවශ්‍ය සාකච්ඡා කරමින් ඉන්නවා.
හරි, ලක්ෂණ ගිරියස් මැතිතුමා. නෙවෙයි මේ එක පිළිවෙලක් නැහැ නේ ඔබතුමාලගේ. කිසි භයානක තත්ත්වයක් නැහැ. දැන්
අනිත් එක
මේක දෙන්නේ හතර දෙනෙක් ඉන්නු නැගිටලා කාටද දෙන්නේ? හරි හරි, ඔයාගේ භාගය ගන්න එන.
අපි කියන්නේ මේ විදේශ නේවා නියුක්තිකාරයන්සේ කියන නෙවෙයි, විදේශීය නියුක්තිකාරයන්සේ කියන පැත්තක තියන්න. ටීවී එකේ පෙන්නනවා අපේ අම්මලාව නංගිලා ඔක්කලාව විකුණනවා. ඒක ගැන අපි අහන්නේ. එතකොට ඒ අය මේ රටේ මිනිසු නෙමෙයිද? ඒ නිසා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් කරන්න පුළුවන් ඒක. එනිසා ඒක කරන්න කියලා අපි ඉල්ලන්නේ. තමුන්නාංශ කියන්නේ මේ විදේශ නියුක්තිකාරයන්සේ ගැන කතා කරේ නෑ අපි.
එමෙතුමා උත්තර දීලා ඉවර කරන්න
ඕක. අර කතා නෑ. ඒතන මෙතන පොරවල් වෙන්න කතා කරන්න පුළුවන්. ටිකට් එකක් අරන් විදේශ අරගෙන පිටරට ගිහිල්ලා අපේ කිසිම වගකීමක් නෑ. අත්නෝමතික විදියට ගිහිල්ලා තියෙන්නේ. මේ කෙසේ වෙතත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ මේ සම්බන්ධව ශ්‍රී ලාංකික පුරවැසියන් ඇතුළත අවශ්‍ය පියවර ගනිමින් ඉන්නවා.
හරි. ඔව්. ඔව්. ලක්ෂණ කිරියල් එමෙතුමා. මේ ප්‍රශ්නේ මෙතනින් නතර කරන්න.
ගරු කතානායකතුමනි මේ පාසල් උපකරණ පාසල් උපකරණ 100-300 කින් වැඩි වෙලා තියෙනවා කියලා මම පෙරේද මගේ කතාවේ කිව්වා. අදත් ඒක තියෙනවා. ගරු ඇමතුමා කිව්වට මිලි වැඩි වෙලා නැහැ කියලා අදත් බිම්මට මේක තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ රෙගුලාසිය නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ අද බිල පාලනයක් නැහැ. දැස් නෝ ප්‍රයිස් කන්ට්‍රෝල්. ඒක තමයි ප්‍රශ්නේ. ඔබතුමා කියන්න පුළුවන් ඔබතුමා ගිරාපු රෙගුලාසිය අඩුව මිලි වැඩි වෙන්නේ නැහැ කියලා. නමුත් බිම්මට මේ වෙලෙන්දෝ කැපිටි කරා ගහ කන්ට්‍රෝල්. That is the problem. බිල පාලනයක් දැර රටේ
අඩුවක්
දැර රටේ. ඔබතුමා කියපු කාරණාව මේ මොහොතේ පාසල් උපකරණ වල මිල වැඩි වෙලා තියෙන්නේ සෙස්බද්ද නිසා වෙන්නේ නෙවෙයි. ඩොලරයට සම්පාතව වැඩිවීමට වඩා වැඩි ප්‍රමාණයක් ඒක වැඩි වෙලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව
කඩදාසි වලින් කර කතානායකනේ අවුරුද්දකට මෙට්‍රික් ටොන් 105000ක් 6ක් ලංකාවේ අවශ්‍යයි කඩදාසි. දැන් අපි දේශීය නිෂ්පාදනය කරනවා කියලා හිතාගෙන උපකල්පනය කරනවා කරලා කඩදාසි වලට සෙස් බද්ද ගැහුවටින් වෙන්නේ 2019 මෙට්‍රික් ටොන් 513000ක් ආනයන කළා තියෙනවා. 2020 454000ක් 2021 468000ක්. ඒ කියන්නේ අව දවල වශයෙන් 90%කට ආසන්න ප්‍රමාණයක් කඩදාසි වලපි ආනයන කළා තියෙනවා. ඔතන මේකට සෙස් බද්ද ගැහුවටින් නියත වශයෙන්ම අද තියෙන 300 වැඩි වෙච්ච පාසල් උපකරණ මිල තවත් දෙගුණයකින් ආසන්න ප්‍රමාණයෙන් ගරු රාජ්‍ය අමාත්‍යතුමනේ වැඩි වෙනවා. ඒක නිසා පාසල් උපකරණ අවශ්‍ය කඩදාසි විශේෂයෙන් පෑන් පැන්සල් නිර්මාණ නිෂ්පාදනය කරන අවශ්‍ය අමුද්‍රව්‍ය වලට විශේෂ අවධානයක් යොමු කරන්න. මේක මහා දැවැන්ත ප්‍රශ්නයක්. පාසල් වල අම්මලා තාත්තලා දරුවන් පාසල් යවන්න නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. වතුකරේ ගම්වල ගාමීය දුප්පත් දරුවන්ට මේක බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒක නිසා ඔබතුමා අදහන් කරපු කාරණාව වහාම කඩිනමින් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය මැදිහත් වීම වෙන්න.
හරි, බොහොම ස්තුතියි. මුදල් ලැබතුමා
අර ගතානායකතුමනි, මම පැහැදිලිව මේ පිළිතුරේ කියලා තියෙනවා. අපි කිසිසේත්ම මේ අභ්‍යාස පොත් නිෂ්පාදනය සඳහා අවශ්‍ය කඩදාසි වලටත් අලුතෙන් සෙස්පත්ක් කනවල නැහැ. ඉතින් යම් කිසි මිල වැඩිවීමක් තියෙනවා, ඒක වෙනම හොයා බැලිය යුතු කාරණාවක්. නමුත් මේ කියන අවස්ථාවේදී මෙන්න මේ කියන මුද්‍රිත පොත්, අභ්‍යාස පොත්, පැන්සල්, මකන, අභ්‍යාස පොත් නිෂ්පාදනය සඳහා ගන්න කඩදාසි මේ කිසිවකට අලුතෙන් සෙස්පත්ක් හඳුන්ලා දීලත් නැහැ, ගැළපීමක් කරලත්
නැහැ.
ගරු කතානායකතුමනි, මුදල් රාජ්‍ය ඇමතුමා කියන ආයාත ආදේශ ප්‍රතිපත්තිය පිළිබඳ ගරු ඇමතුමනි ගැටලුවක් නැහැ. ඒක රටකට වැදගත් ප්‍රතිපත්තියක්. නමුත් අපි සංවේදී වෙන්න ඕන ප්‍රායෝගිකව බිමේ තියෙන தත්ත්වය තේරුම් ගන්න. සුසිල් ප්‍රේම්ජාන්ත ඇමතුමා මගෙත් එක්ක එකඟ වෙයි. පාසල් වල බොහෝ කලාපල ගරු ඇමතුමනි 10%ක් 15%ක් විතර ශිෂ්‍යෝ එන්නේ නැහැ පාසලට. එක්කෝ ආහාර ප්‍රශ්නේ, එක්කෝ පොත්පත් වල තියෙන ගැටලුව, එක්කෝ ප්‍රවාහන ප්‍රශ්නේ ආදි වශයෙන් බරපතල ගැටලුවක් තියෙනවා. ඔබතුමා තාක්ෂණිකව කිව්වට බිමේ මිල පවුල් වලට දරා ගන්න බෑ ගරු කතානායකතුමනි. සපත්තු කූට්ටමක් රුපියල් 4000කට වැඩි කවකටු පෙට්ටියක මිල ඇමතුමා දන්නවා. ඒ නිසා මේ අඩුම ගානේ මේ දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් තීන්දු තීරණ වලට එන උන්ට අදාළ කාරණා සම්බන්ධයෙන් තීන්දු තීරණ වලට ගැනීම එළඹීමේදී මම ඉල්ලන්නේ ගරු කතානායකතුමනි සංවේදී වෙන්න කියලා. බිමේ தත්ත්වය තේරුම් ගන්න කියලා. ඒ වගේම ඊට අමතරව ජගත් පිසුකාර ඇමතුමනේ දැන් විදේශ අර හෙක්ටප්පුවම් මන්ත්‍රීතුමා මතු කරපු කාරණාවට අදාළව විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ගැටලුවක් නෙමෙයි මේ කියන්නේ. ඒතර ඇමතුමනේ මේ මේ විසිට වීසා වලින් ගියපු කය වෙන්න පුළුවන්. ඉන්නේ තානාපති කාර්යාලයේ. ඔවුන්ගේ රැකවරණය යටතේ චෝදනා වෙන්නේ තානාපති කාර්යාලයට. දැන් ගරු කතානායකතුමනි අපේ විදේශ සේවය මාංශ වෙළඳාමේ යෙදෙනවද කියලා කියන ප්‍රශ්න මතුවලා තියෙනවා. ඒක දේශපාලඥයෙක්ට ලඝු කරගන්න හොඳ නෑ, අමාත්‍යංශයට ලඝු කරන්න හොඳ නෑ. මේක බිමේ තියෙන දැවෙන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙට අපි උත්තර හොයන්නට ඕනේ.
සජිත් ප්‍රේමදාස මහත්තයා, පක්ෂ නායකතුමා නැගිටලා ඉන්නේ, ඔබතුමා ඒ ගෞරවය තියන්නේ.
ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම මුදල් ඇමතිතුමා එතුමාගේ නිවේදනයක් එක්කම මම එතුමාගේ අවධානය යොමු කරන්නට කැමති. අපි ඇත්තටම කැමති, ඒ වගේම අපි ක්‍රියාත්මක වෙනවා මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නට, ආර්ථිකය ස්ටැබිලයිස් කරන්නට. දැන් ඔබතුමා දන්නවා මේ ආර්ථික ස්ථායීකරණය කරන්නට මහබැංකුව ලොකු උත්සාහයක නියැලෙන. මහබැංකුවේ අධිපතිතුමා, ඒ වගේම මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමා, භාණ්ඩාගාර ලේකම්තුමාගේ ක්‍රමවේද, මතිමතාන්තර, යෝජනා පිළිබඳව අපිට විවේචන තියෙනවා. ඒවයි අඩුපාඩු ගන්න තියෙනවා. ඒක වෙනම දෙයක්. හැබැයි ආර්ථිකය ස්ථායීකරණය කිරීම සඳහා ඒ අය යම් උත්සාහයක් ගන්නවා. ඒ කරන ක්‍රමවේද පිළිබඳව අපිට ගැටුම් තියෙනවා. හැබැයි මම ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමතියි. දැන් මුළු ලෝකයේම ක්‍රියාත්මක වෙන ජාත්‍යන්තර ප්‍රතිපත්තියක් තමයි තම තමන්ගේ මහ බැංකු ස්වාධීන කිරීම, නිර්දේශ පාලනීකරණය කිරීම. දැන් ඇයි ඒකට අවශ්‍ය අනපනත් ටික ඉක්මනින් ගෙනින්නේ නැත්තේ? ඒ වගේ මම ඔබතුමාට කියන්න කැමති. දැන් ඔබතුමාට මම මේ කාරණාව කියන්නේ හොඳට අවබෝධ කරගන්න. දරු අගමැතිතුමත් හොඳින් දන්නවා මහ බැංකුව මහදවල් කොල්ලකෑ. දැන් මහදවල් කොල්ලකාපු ඒ කල්ලිය දැන් මාන බලනවා කොහොම හරි තමන්ගේ ගජමිතුරන් කොට්ටාසෙන් මහ බැංකුවට දාගන්න. මොකද්ද හේතුව? ආපහු මේ මංකොල්ලකට යන්න හදන්නේ. දැන් ඊයේ දවසේ අපි දැක්කා, දැන් මුට්ටිය දාලා බලනවා මේක කරන්න පුළුවන්ද බැරිද කියලා. මෙදාපාර කොහොමද මහ බැංකුව කඩන්නේ කියලා. ඒ නිසා මම ඔබතුමාගේ අවධානය ගේන්න කැමතියි. ගජමිතුරු කල්ලියකට මහ බැංකුවේ අයිතිය ලබා දෙන්නට බෑ.
අධිපතිතුමයි ඒ වගේම මුදල් අමාත්‍යාංශ ලේකම්තුමාගේ ක්‍රමවේද පිළිබඳව වැඩපිළිවෙළවල් පිළිබඳව අපිට විවේචන තියෙනවා. අපිට ගැටලු තිබෙනවා. හැබැයි මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා ගජමිතුරු කල්ලිවලට මේ මහ බැංකුව පාලනය කරන්න අපි ඉඩ තබන්නට බෑ. විශේෂයෙන්ම ගරු අගමැතිතුමා මේ සභාවේ එවකට විපක්ෂයේ ඉන්නකොට මහ බැංකු මංකොල්ලය ගැන කරපු කතාව ආපහු රීවයින් කරලා බලන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම මම ඔබතුමාට කියන්න කැමතියි විශේෂයෙන්ම මේ මොහොත වෙනකොට රට බංකොලොත් කරපු කණ්ඩායම් දැන් රතු පළසින් ගොඩ වෙන්න හදනවා. ඔබතුමා දන්නවා දැන් කට්ටියක් අලු පිස දමලා එන්න හදනවා. තවත් කට්ටියක් අලු පිස දමපු කට්ටියට ඔක්සිජන් ලබා දෙනවා. එක්තරා ආර්ථික ඝාතනයක් ක්‍රියාත්මක කරපු කට්ටිය අද පොත් ලියනවා. ඒ එයාලු හිටිය ආර්ථික ඝාතකයෝ මැද. එයා තමයි ලොකුම ආර්ථික ඝාතකයා. ආ දැන් මොකද හදන්නේ? දැන් හදනවා තමන්ගේ හෙංචයියෝ ටිකක්, තමන්ගේ ගෝල බාලයෝ ටිකක්, තමන්ගේ අතකොළුවෝ ටිකක් මහවැංකුවට දමාගෙන තවත් මහවැංකු මංකොල්ලයක් ක්‍රියාත්මක කරන්න. මම ගරු අමාත්‍යතුමාට කියන්න කැමතියි විශේෂයෙන් මේකට ඉඩ තබන්න එපා. කරුණා කරලා මහ බැංකුව ස්වාධීන කරන අනපනත් ටික ඉක්මනින්ම පාර්ලිමේන්තුවට ගෙනෙන්න. ඔබතුමන්ලා 21 වෙනි සංශෝධනය ගෙනාවම අපි ඒකට උදව් කරා. අපේ සහයෝගය ලබා දුන්නා. ඒ නිසා මහ බැංකු මංකොල්ලයකට තවදුරටත් ඉඩ තබන්නේ නැතුව මහ බැංකු මංකොල්ලේ අතකොළුවන් ඒ අය මේ පාර්ලිමේන්තුවට ආවේ ජාතික ලයිසන්ස් පිට සිද්ධ වෙන්න. මම පැහැදිලිවම කියනවා ඒ මංකොල්ලකාරින් ඉඩ තබන්න එපා.
ඔව් මුදල් නැමතුම උත්තර දෙන්න.
ගරු කතානායකතුමනි මේ රටේ උද්ධමනය කියන එක අපි කවුරුත් දන්නවා. 70% උද්ධමනයක් අදටත් යාසන. ඒ වයින් පාසල් උපකරණ මිදිලත් නැහැ. හැබැයි මම කිව්වේ ඉතා පැහැදිලිව මේ ඊයේ පෙරේදාවට ලොකු ආන්දෝලනයක් ලැබුවා මේ 15 වෙනිදා වැඩබදු සංසෝ මේ මිල ගැලපීම මත ඩොලරයට සාපේක්ෂව මේවා මිල වැඩි වුණා කියලා. ඒක මම ඉතා පැහැදිලිව කිව්වා. අභ්‍යාස පොත් පැන්සල් මකන අභ්‍යාස පොත් නිෂ්පාදනය කඩදාසි කිසිවකට ඒක බලපාන්නේ නැහැ. නමුත් බෝල් පොයින්ට් පෑන් සහ පාවහන් බෑග් ආදිය පිළිබඳ අපේ රටේ ඉතාම හොඳ කර්මාන්තයක් අපේ රටේ තියෙනවා. ඒ නිසා ඒ කර්මාන්තය ආරක්ෂා කරන්න මේ ගැළපීම කරලා තියෙනවා. ඉතින් මෙතෙන්දී අපි පොළොවේ පය ගහලා කාරණාව ගැන කතා කරා ගරු කතානායකතුමනි පොළොවේ පය ගහලා ඉස්සලා හිතන්න ඕන නැත්තේ අපිට HS කෝඩ් 1500ක් සපුරා නවත්තන්න සිද්ධ වුණා මේ රටට ගෙන්නන එක. ඒ නිසා අපි යම් පාලනයක් මේ රටේ නිෂ්පාදනය වැඩි කිරීම සඳහා වුන් ශක්තිමත් කිරීම සඳහා යොදන්න අවශ්‍ය වෙලා තියෙනවා. හැබැයි එතනදිත් මේ මිල රටේ නිෂ්පාදනය කරන දේවල්ට පිට රටින් යමක් ගේන්න ඕන නම් අමුද්‍රව්‍ය හැටියට ඒවත් අපි බදු අඩු කරනවා. ඒ නිසා මේ වෙලාවේ රටක් හැටියට අපිට කරන්න පුළුවන් උපරිම කටයුතු වලට පාසල් දරුවෝ වෙන විශේෂයෙන් අපි යනවා කියන එක වගකීමෙන් කියනවා කතා නැහැ.
ඔව් සුමිත් රාජමන්තුමා.
ඒකතුමනි මට විනාඩියක් දෙන්න. මම ඊයේ කතාව කරලා ගියාට පස්සේ අපේ රොහිණි කවිරත්න මන්ත්‍රීතුමිය එතුමිය සම්බන්ධව මම ප්‍රකාශයක් කරා කියලා එතුමිය තව ප්‍රකාශයක් කරලා දුන්නා. මම ගරු කතානායකතුමනි එතුමියට හෝ වෙන කෙනෙකුට දෝෂයක් කිව්වේ නැහැ.
ඔබතුමා ඕක වරප්‍රසාද ප්‍රශ්නෙකට ගන්න.
නෑ මේ කිතිය මේක ඉවර කරනවා. මේ මට වෙන දෙයක් කියන්නේ නෑ. මම වගේ කතාවෙදි කිව්වේ එතුමියලා මේ පංචතන්ත්‍රය අරගෙන එතුමිය කිව්වා ජනාධිපතිතුමාට බූරුවට වෙන දේ වෙන්නේ කියලා. ඒකෙදි මම කිව්වා පැහැදිලිවම මේ එළියේදී එතුමියලා මෙහෙම කියනවා ඇතුළට ගියාම එතුමියලා ඉන්නේ ජනාධිපතිතුමාගේ කාමරේ. බහුතරයක් විපක්ෂයයි ඉන්නේ එතන. ඒකයි මම
කියන්නේ.
ඒ අරු කතානායකතුමනි විපක්ෂ නායකතුමා මතු කරපු මහ බැංකුව සම්බන්ධයෙන් කාරණාව පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි. ගරු කතානායකතුමනි මේ වෙනකොටම මහ බැංකුව වඩා ස්වාධීන ආයතනයක් හැටියට කටයුතු කිරීමට අවශ්‍ය නීති රාමුව මහ බැංකුවත් එවැගේම නීතිපති දෙපාර්තමේන්තුවත් මේ වෙනකොටම සකස් කරමින් පවතිනවා. එතකොට මේ අවසාන කටයුතු සිදු වුණාට පස්සේ අපිට පුළුවන් වඩා ස්වාධීනව කටයුතු කරන්න පුළුවන් මහ බැංකුවක ඒ අවශ්‍ය අනපනත් ටික පාර්ලිමේන්තුවට අරගෙන එන්න. ඒ මේ වෙනකොටත් ඒ වැඩ කටයුතු බොහෝ දුරට ගමන් කරලා තියෙන ගරු කතානායකතුමනි.
තුම ස්තුතියි. හරි.
මම ගරු කරන අපේ මුදල් ඇමතිතුමාලා දෙන්නම ඉන්නවා මෙතන. ඔබතුමා නෑ ඇති මන් දන්නවා ඉතින් රටටම ඇති වෙලා තියෙන්නේ. ඔයාට විතර නෙවෙයි රටටත් ඇති වෙලා තියෙන්නේ. ගරු මුදල් අමාත්‍යවරු දෙපළම ඉන්නවා මෙතන. ඊයේ දවසේ ව්‍යංගෙන් තර්ජනයක් එල්ල කරා මහ බැංකුවේ නිලධාරීන්ට. ඒකට අපි විරුද්ධයි.
ඒකට වෙනම
විවාදයක්. මේ ජාතික ලයිස්ට් පිනට ආපු මන්ත්‍රීවරයෙක් ව්‍යංගෙන් කිව්වා ඒගොල්ලන්ටත් මේ වන්දි ගෙවන්න සිද්ධ වෙයි. ඒගොල්ලන්ටත් කට උතර
බඳින්න වෙයි. මේ 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 රටේ බංගකොලොත් භාවයේ ක්‍රියාත්මක කරේ
පොහොත්තු
රාණුව ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව මහ බැංකුවෙන් නියමද හරින් නෙවෙයි.
අගමැතිතුමා ගිනි
එකක් ගැන සඳහන් කළ නිසා ගරු ඩලස් අලහපෙර මැතිතුමාත් සඳහන් කර අපේ රාජමැතිතුමාත් උත්තර දුන්නා. පසුගිය මාස එකහමාරක් තිස්සේ ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමුකොට ඕමානයේ හා තවත් ස්ථානවල ඇති මෙවැනි පැමිණිලි ගැන විශේෂ කණ්ඩායමක් අපි පිටත් කළා. අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහා මේක ජාතික වශයෙන් බලපාන ප්‍රශ්නයක්. ඒ ක්‍රියාමාර්ගයේ ප්‍රතිඵලයක් ලෙස මේ කණ්ඩායම අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුමන තරාතිරමක තනතුරක් හෙබවුවත් ඒ අය වහාම අත්අඩංගුවට ගැනීම හා අවශ්‍ය ක්‍රියාමාර්ග සඳහා රජය වහා මැදිහත් වී තිබෙනවා. මේ කාලයක් තිස්සේ වර්ධය වුණු දෙයක් මිලියනයක් කිට්ටුවෙන්න ලක්ෂ නමයමාරක් පමණ විදේශ රටවල විදේශ රැකියා කාර්යංශයේ ලියාපදිංචි ඇතිව සේවයට ගිහිල්ලා තියෙනවා. කරු ඩලස් අලාපේන තුමා දන්නවා. ඊට අතිරේකව දැනට කරලා තිබෙන සමීක්ෂණයේදී ලක්ෂ දාසයක් පමණ විදේශ රටවල්වල විශේෂයෙන් ගල් ප්‍රදේශයේ මේ ආකාරයේ රැකියාවලට ගිහිල්ලා ඉන්නවා. ඒ අය හරියාකාර ලියාපදිංචි නොමැති නමුත් රැකියා කොට රටට ඒ ගෙවල් දොරල් වලට මුදල් කොයිම හරි එවන පිරිස. මේ ක්‍රමානුකූල කර ගැනීම සඳහා මං හිතන්නේ හිටපු විදේශ රැකියා අමාත්‍යවරු සියලු දෙනා යම් කිසි උත්සාහයක් දැක්වත්තා මේ පනත සංශෝධනයක් අවශ්‍ය වෙනවා. දෙක, අපේ විදේශ තානාපති කාර්යාල මේට වඩා අවදීන් සක්‍රිය වෙන්නට වෙනවා. ඒ වගේම මේ ශ්‍රමිකයන් ලැබිලා තිබෙන අවස්ථාවල් හරියාකාර ලබා ගැනීම සඳහා ද්විපාර්ශ්වික දිවිසුම් හරියාකාර අත්සන්කොට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පිළිපෙළවල් සම්පූර්ණ කිරීම අත්‍යවශ්‍ය වෙනවා. එවැනි තත්ත්වයන් සඳහා ප්‍රමුඛත්වය දෙන්න මේ වෙනකිටත් ජනාධිපතිතුමා අදාළ බලධාරීන් කැඳවා සාකච්ඡා කොටේ නියෝගයන් උපදෙස් ලබා දී තිබෙනවා. ඒ නිසා මම ස්තුතිවන්ත වෙනවා ගරු මන්ත්‍රීතුමාලට මේ ප්‍රශ්නය ඇසීම. මෙවැනි නීතිමය ක්‍රියාමාර්ග සඳහා රජය පසුබහින් නැහැ. පූර්ව පරීක්ෂණයක් කොට තොරතුරු සම්පූර්ණ කරගෙන අවශ්‍ය නම් අපේ සුවිශේෂ තොරතුරු සේවාංශ පිටත්කට ඒ සඳහා පියවර ගන්න ක්‍රියාමාර්ගවල අප නිරතව සිටින බව ගරු මන්ත්‍රීතුමාලට සඳහන් කරන්න ඕනේ. නමුත් සංඛ්‍යාව අනුව විශාල ප්‍රමාණයක් හරියාකාර ලියාපදිංචියක් නොමැතව ගමන් කර තිබෙනවා. ඒ නිසා අපි ඔබ හැම දෙනාම මේ ජාතික වූ ප්‍රශ්නයක් හැටියට සලකා විදේශ රටක ආරක්ෂාව කරන තිබෙන ඕනෑකම හා දරිද්‍රතාවය අපේ රටේ මූණ දෙන ජනතාවට ඒ අවස්ථාව සුරක්ෂිතව ලබා ගැනීම සඳහා මැදිහත් වෙනට කියන දේ අපේ ඒකාබද්ධව ගත යුතු පියවරක් හැටියට සහයෝගය දක්වන්න. දෙවැනි කාරණේ මුදල් අමාත්‍යතුමා රාජමැතිතුමා පිළිතුරක් දුන්නා. ගරු විපක්ෂ නායකතුමාට ඔබතුමා සඳහන් කරා මධ්‍යම බැංකු පනතක් ඉදිරිපත් කරන්න කියලා. මේ පනතේ කෙටුම්පත පක්ෂ නායකයන් ඉදිරියේද අපි සාකච්ඡා කරා මාස 4කට කලින්. ඒ ඇති වුණු තත්ත්වය තුළ එම පනත ඉදිරිපත් කිරීම ගැන ප්‍රමාදයක් ඇති වී තිබීම රටේ තිබුණු තත්ත්වය මතයි. පස්සේ අලුතෙන් මුදල් අමාත්‍ය හැටියට ගරු ජනාධිපතිතුමා වැඩ භාරය ගත්තට පස්සේ මේ කෙටුම්පත ඉදිරිපත් කිරීම පිළිබඳව ස්ථිර ප්‍රතිපත්තියක සිටිනවා කියලා මම විපක්ෂ නායකතුමාට සඳහන් කරන්න ඕනේ. නමුත් ඔබතුමාලා අපි සාකච්ඡා කරන්න වෙයි මධ්‍යම බැංකුව සම්බන්ධව මේ පරණ හදපු කෙටුම්පත. අය ඩිස්කස් විත් ඕනරබල් රාන් වික්‍රමරත්න ඔල්සෝ ඔන් දිස් මැටර්. පරණ හදපු කෙටුම්පත මීට වඩා ශක්තිමත් කළ යුතුයි. මම අද ප්‍රකාශ කරන්න ඕනේ නිසා ආණ්ඩුවයි විපක්ෂයි සියලු දෙනා මේ කේන්ද්‍රීය බැංකුව මහ බැංකුවයි රටක එක මහ බැංකුවයි රටක තියෙන්නේ. මේක තමයි මම විපක්ෂ ඉඳගෙනත් කිව්වේ අදත් කියන්නේ. ඒ ශක්තිමත්ව ආරක්ෂා කොට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය මේ කැටුම් නීති කැටුම් පත අපි සභාවට ගෙනවිත් සම්මත කිරීමේ ක්‍රියාමාර්ගයට ඉක්මනින් ගමන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මර පැත්තෙන් පොඩ්ඩක් පහරකුත් දුන්නා හිටපු අපේ විපක්ෂ නායකතුමා මම මහා බැංකු හොරකමේදී කළ කතාව රීප්ලේ කරලා අහගන්න කියලා මං කීප සැරයක් රීප්ලේ කරා. ඒකේ වැරද්දක් නැහැ. අධිකරණයට අයිති බලය ඔබතුමාට මටෝ ගන්න පුළුවන්. එතුමා දුන්නොත් නියෝගයක් පමණයි. අධිකරණ බලයට ඉහළින් නියෝගයක් දී හැක්කේ ඔබතුමාට පමණයි. පාර්ලිමේන්තුවට පමණයි කරු කතානායකතුමනි. නැත්තම් අපි අනුගමනය කරන්නේ අධිකරණයට ගෞරවයක් ඇතිව කටයුතු කිරීමයි. ඒ නිසා අධිකරණයට අපහාස කරන්න සමහර අය ගිය සුමානෙට ඇවිල්ලා මේ ප්‍රකාශයක් කරා. එහෙම කටයුතු කරන්නේ නැහැ පාර්ලිමේන්තුවක්. ඒවා අපි ගෞරවයෙන් ඉටු කළ යුතුයි. මගේ කතාව රීප්ලේ කරලා අහගන්නවා වගේම ඔබතුමාලා මේ දා අමාත්‍ය මණ්ඩලේ හිටපු ඔබතුමාලා කරපු කතාවලත් රීප්ලේ කරලා අහගන්නවා නම් වඩා හොඳයි. මොකද ඔබතුමාලාගෙන ආණ්ඩුවේ කාලේ අපේ ආණ්ඩුවක් නෙමෙයි. ඒ නිසා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නව පනතක් තවත් ශක්තිමත්ව අවශ්‍ය බව අපි පිළිගන්නවා. ජනාධිපතිතුමා ප්‍රකාශ කළා තියෙනවා මුදල් අමාත්‍යංශ වෙනුවෙන් අපේ රාජ්‍යමත්තුමා ඒ පිළිබඳ ප්‍රකාශ කළා.
ඉක්මන් කරන්න දැන් අද ප්‍රධාන වැඩ කටයුතු ආරම්භ.
ගරු කතානායකතුමනි මම ගරු අග්‍රාමාත්‍යතුමාට බොහෝම කෙටියෙන් උත්තර දෙන්නම්. ඔව් අපි රීප්ලේ කරා. එක පාරක් නෙමෙයි, දෙපාරක් නෙමෙයි, දහස් වතාවක් රීප්ලේ කරලා තමයි අපි සමගි ජනබලයේ කියලා පක්ෂයක් හැදුවේ. ස්තුතියි.
බොහොම ස්තුතියි. පනත් කෙටුම්පත් පිළිගැනීම ගරු ඇමති සභානායකතුමා. ඔව් රසලපන අනේ ඉක්මන් කරන්න ඇමතිතුමා.
මැද ප්‍රදිග පිළිබඳව මේ තානාපති සේවයේ වගකීම් ප්‍රයිතභාවය පිළිබඳ කතා කිරීම සම්බන්ධයෙන් ගරු අගමැතිතුමනි දැනට ඊ අපේ රටේ ප්‍රධාන නාලිකාවන් සියල්ලම විකාශය කරා ඒ සුරක්ෂා නිවාසයේ මම හිතන්නේ පුෂ්පකුමාර ඇමතිතුමා දන්නවා 94 දෙනෙක් රටට ඒමට නොහැකිව ඉන්නවා. අවම වශයෙන් මේ වැරද්ද නිවරදි කරන අතරේ අවම වශයෙන් මේ අපේ රටේ පුරවැසියන් අපේ සහෝදරයන් රටට ගෙන්වා ගැනීම සඳහා කඩිනමින් තීන්දුවක් ගැනීම යහපත් කියලා කියන එකයි මම ඔබතුමාට යෝජනා කරන්නේ.
හරි. බොහොම ස්තුතියි. දැන් මේ ඔය ප්‍රශ්නේ දැන් ඇති. ඔය ඇති දැන් එමුතුමා. ඕන්නේ. ඒ ඇති. අපි ප්‍රශ්නේ කතා අපි සමානායකතුමා ඉදිරිපත් කරන්නේ.
අර කතානායකතුමනි අධිකරණ බන්ධනාගාර කටයුතු හා අනුග්‍රහ ස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා වෙනුවෙන් මම ඉදිරිපත් කරනවා.
ඒ වෙනුවර කියෙම කවදාද?
බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ බදු ගිවිසුමක් යටතේ බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමට අදාළ කාර්ය පටිපාටිය සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම පිණිසද ඉඟ බදු වාරික මුදල් සේවා ගාස්තු සහ ප්‍රමාණ කළ අලාභ අය කර ගැනීම විධිමත් කිරීම පිණිසද සහ ඒ හා සම්බන්ධ හෝ ඊට අනුෂාංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද වූ පනත් කෙටුම් පතකි.
අංක දෙක
දිනේ ගරු කතානායකතුමනි අද න්‍යායපත්‍රයේ අංක දෙක පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු 2022 නොවැම්බර් 23 වෙනි වදාදා 24 බ්‍රහස්පතින්දා 25 සිකුරාදා 26 සෙනසුරාදා 28 සඳුදා 29 අඟහරුවාදා 30 වදාදා සහ 2022 දෙසැම්බර් 1 බ්‍රහස්පතින්දා 2 සිකුරාදා 3 සෙනසුරාදා 5 සඳුදා 6 අඟහරුවාදා 8 බ්‍රහස්පතින්දා විසර්ජන 2023 පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා වෙන් කළ දිනයක් විය යුතුයි.
සභාව එකඟද?
ආයි.
අංක 3.
3. පාර්ලිමේන්තුවේ රැස්වීම ස්ථාවර නියෝග 75-2 විද්වාන කුමක් සඳහන් තිබුණද? විසර්ජන 2023 පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා 2022 නොවැම්බර් 23 බදාදා සිට 30 බදාදා දක්වාද 2022 දෙසැම්බර් 1 බ්‍රහස්පතින්දා සිට 6 අඟහරුවාදා දක්වාද වෙන් කළ දිනයන්හි පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්ව භාග 9:30 සිට අපර භාග 7 දක්වා විය යුතුය. අපර භාග 4 කතානායකතුමා ප්‍රශ්න නොවිමසා කා පාර්ලිමේන්තුව කල් තිබිය යුතුය.
සභාවේ කංගද
ආයි
අංක 4
පාර්ලිමේන්තුවේ රැස්වීම අංක 2 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 75 2 විදුදන් කුමක් සඳහන් තිබුණද විසර්ජන 2023 50 කෙටුම්පත සලකා බැලීම සඳහා වෙන් කළ 2022 දෙසැම්බර් 8 බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්ව භාග 9:30 සිට අපර භාග 5 දක්වා විය යුතුය. අපර භාග 5ට කතානායකතුමා ප්‍රශ්න නොවිමසා පාර්ලිමේන්තුව කල් තිබිය යුතුය.
ස්වභාවිකවද
ආයි